සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ථානං කෝපනේතං ආවුසෝ විජ්ජතියං සීලවා භික්ඛු ඉමේ පංචස්කන්ධේ අනිච්ඡතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරෙය්‍යාති තකදාගාමි ඵලං සච්චිකරෙය්‍යාති අනාගාමි ඵලං සච්චිකරෙය්‍යාති අරහත් ඵලං සච්චිකරෙය්‍යාති අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ මාතර මැද්දවත්තේ පදිංචි විශ්‍රාමලත් ඝනකාධිකාරී පී.කේ. රත්නායක පියාණන්ගේ 74 වන ජන්මදිනය නිමිති කොටගෙන බිරිඳ ගීතා ජයසූරිය මහත්මිය සහ සමිත නිලූකා දිර්ශානි ඉන්දික යන දූදරු පිරිස විසින් එපිනතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට ලැබුණේ 44 ආකාර මහා විපස්සනා භාවනාව පැහැදිලි කරමින් ඊට ප්‍රවේශයක් ලබා දෙමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. එනිසා අද පින්කමේ විශේෂ අරමුණක් හැටියට දක්වලා තියෙනවා මේ 44 ආකාර මහා විපස්සනා භාවනාව පිළිබඳව බෞද්ධ ශ්‍රාවකයන් අතර මහත් උනන්දුවක් ඇති කළ අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේට මේ ධර්මදේශනාව කෘතඥතා පූර්වක පූජාවක් වේවා කියන අරමුණ ඇතිව ඒ වගේම දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් විශේෂයෙන්ම 2022 පෙබරවාරි මාස 7 වන දින ජන්මදිනය යෙදෙන පී.කේ. රත්නායක ආදරණීය පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් උතුම් ධර්ම මාර්ගයේ යන ගමනට අවශ්‍ය සිහිය නුවණ වීරිය තව තවත් දියුණු වේවා ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් පෙරදරි කොටගෙනයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන පියාණන් වහන්සේගේ ජන්මදිනේ මූලික කොටගෙන තමන්ටත් ඒ වගේම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා ගනිමින් ධර්ම දානමය මහ පිංකමක් සිද්ධ කරන්නට ඒ මෞතුමිය ඇතුළු දූදරුවන් අද දවසේ දායකත්වයේ දරන. 44 ආකාර මහා විපස්සනා භාවනාව මාතෘකා කොටගෙන අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි ඒ පින්වත්තුන් විශේෂයෙන් ආරාධනා කළේ. මේ 44 ආකාර මහා විපස්සනා භාවනාව පිළිබඳව මූලික වශයෙන් කරුණු සඳහන් වෙන්නේ පටිසම්භිදා මග්ග පාළියේහි 44 ආය ආකාරයේහි අනුලෝමිකං කන්තින් පටිලබති 44 ආය ආකාරයේහි සම්මත්ත නියාමං ඔක්කමති. මේ විදිහට පටිසම්භිදා මග්ග පාළියේහි මේ 40 ආකාරයකින් විදර්ශනා කිරීම පිළිබඳව පැහැදිලි කරන්නේ. එතකොට මේ පිළිබඳව වර්තමානයේ මේ සමාජයට මනවින් පැහැදිලි කරන්නට පැහැදිලි කර ගන්නට අවස්ථාවක් සැලසුනේ අතිපූජනීය රේරුකාණී චන්දවිමල මහානායක මාහිම්පාණන් වහන්සේ විසින් සම්පාදිත 44 ආකාර මහා විපස්සනා භාවනාව නැමැති ග්‍රන්ථය නිසා. උන්වහන්සේ විශේෂයෙන් එහිදී සිහිපත් කරනවා මේ 44 ආකාරයකින් ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් කරන මේ භාවනාව පිළිබඳව තොරතුරු බොහොමයක් මහජනයා අතර එතරම් ප්‍රකට වෙලා නැහැ. එයට හේතුව තමයි ඒ පිළිබඳව ලියවුණු පැහැදිලි කෙරුණු ධර්ම ග්‍රන්ථයක් එහෙම නැත්නම් භාවනාව පිළිබඳව පැහැදිලි කරන ඒ පද 40 විග්‍රහ කෙරෙන භාවනා ග්‍රන්ථයක් සම්පාදනය වෙලා නැති නිසා. ඉතින් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඒ වගේම විශේෂයෙන් උන්වහන්සේ සිහිපත් කරනවා උන්වහන්සේගේ ජීවිතයේ වර්ධ සමයේහි මේ 40 ආකාර මහා විපස්සනා භාවනාව ප්‍රගුණ කරන්නට උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා. ඉතින් යමක් පුහුණු කරනකොට ඒ පිළිබඳව හොඳ දැනුමක් අවශ්‍යයි මූලික වශයෙන්. සුත්තමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන වශයෙන් තමයි අපේ ප්‍රඥාව වැඩෙන්නේ. මූලික වශයෙන් අහලා තියෙන්නට ඕන, ඊට පස්සේ ගැන හිතලා කල්පනා කරලා තියෙන්නට ඕන. ඉන් අනතුරුව තමයි අපට ප්‍රායෝගිකව ඒ පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මහානායක හාමුදුරුවෝ ඒ ග්‍රන්ථය ආරම්භයේදීම පැහැදිලි කරන, එහෙම නැත්නම් එහි ප්‍රස්තාවනාවේදී නායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කරන්නට උන්වහන්සේ පෙළඹුණේ තමන් වහන්සේ ජීවිතයේ අවසාන භාගයේ මේ 40 ආකාරයකින් ත්‍රිලක්ෂණය මෙනෙහි කරන මේ 44 ආකාර මහා විපස්සනා භාවනාව ප්‍රගුණ කරන්නට අදිෂ්ඨාන කරගත්තා. ඉතින් ඒ පිළිබඳව හොඳ දැනුමක් හොඳ ඥානයක් අවදි කරගන්නට කියවීම ඒ වගේම දේශනා කිරීම වගේම ඒ ධර්ම කරුණු ලේඛනගත කිරීමත් ඉතාම හොඳ උපාය මාර්ගයක්. මොකද යමක් ලියනකොට ඒක පැහැදිලිව, නිර්වුල්ව අන් අයට වැටහෙන ආකාරයෙන් ලියා තබන්නට නම් තමන් ඒ පිළිබඳව විවිධාකාරයෙන් සිතලා කල්පනා කරලා කරුණු ගොනු කරගන්න. ඒ නිසා දේශනයක් කරනවටත් වඩා යම්කිසි කෙනෙක් අන් අයට පැහැදිලි කරමින් යම්කිසි ග්‍රන්ථයක් සම්පාදනය කරනවා නම් එහිදී ගාක් ඒ පිළිබඳව ගැඹුරට කල්පනා කරන්නට, සිතන්නට, අධ්‍යයනය කරන්නට අවස්ථාවක් සැලසෙනවා. ඉතින් ඒ නිසා මහානායක හාමුදුරුවෝ සිහිපත් කරනවා මෙන්න මේ අවශ්‍යතා දෙක සම්පූර්ණ කිරීම සඳහා තමයි උන්වහන්සේ මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. පළමු අවශ්‍යතාවේ තමයි මහජනතාවට මේ 44 ආකාර මහා විපස්සනා භාවනාව පිළිබඳව දැනගෙන ගන්නට සුදුසු ධර්ම ග්‍රන්ථයක් නැති අඩුව සම්පූර්ණ කිරීම. දෙවන කාරණය තමයි උන්වහන්සේගේ ජීවිතය අවසාන භාගයේ මේ විදර්ශනාව 40 ආකාර විදර්ශනාව සිද්ධ කරන්නට අදහස් කළ නිසා ඒ පිළිබඳ පුළුල් පරිචයක් ඇති කර ගැනීමට මේ ලේඛනගත කිරීම විශේෂයෙන් උපකාර වෙන නිසා මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කරන්නට අදහස් කළ බව. ඉතින් මේ කරුණු දෙකෙන් අපට තහවුරු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ සම්මෝහය දුරු කර ගැනීම සහ අන් අයගේ සම්මෝහය දුරු කිරීම සඳහා මහානායක හාමුදුරුවෝ පොත්පත් ලියනවා කියන මේ මූලික අදහස. මේ ධර්ම ග්‍රන්ථය පමණක් නෙමෙයි රේරුකාණී මහානායක හාමුදුරුවෝ සම්පාදනය කරලා තියෙන අවශේෂ සියලුම ධර්ම ග්‍රන්ථ සම්පාදනය කිරීම සඳහා උන්වහන්සේගේ මූලික අදහස තමයි තමන්ගේ දැනුම උගත්කම ලෝකයට ප්‍රකට කිරීම නොවේ. ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා, තමන් වහන්සේගේ සම්මෝහය දුරු කර ගැනීම සහ අන් අයගේ සම්මෝහය දුරු කර ගන්නට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ දහම් කරුණු පැහැදිලි කර දීම. ඉතින් මේ අරමුණු දෙක ඇතුවයි උන්වහන්සේ සියලු පොතපත සම්පාදනය කරලා තියෙන්නේ. මේ 44 ආකාර මහා විපස්සනා භාවනාව පිළිබඳ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ඒ අරමුණ පෙරදරි කරගෙනම උන්වහන්සේ මෙය සම්පාදනය කරන බවයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ මේ ග්‍රන්ථය නිසා වර්තමානයේ වෙන විට ගිහි පැවිදි හැමදෙනාටම මේ 40 ආකාර මහා විපස්සනා භාවනාව ප්‍රගුණ කරන්නට ඒ පිළිබඳව නිවැරදිව තොරතුරු ඉගෙන ගන්නට, අධ්‍යයනය කරන්නට, සිතන්නට, කල්පනා කරන්නට වගේම භාවනාවක් හැටියට මේ මහා විදර්ශනාව ප්‍රගුණ කරන්නට අවස්ථාවක් සැලසීලා තියෙනවා. උන්වහන්සේෙහිදී සිහිපත් කරනවා භාවනාව දෙයාකාරයි, සමත පූර්වංගම විපස්සනාව සහ විපස්සනා පූර්වංගම සමතය. ඒ කියන්නේ ඇතැම් අය යම්කිසි කසින භාවනාවක් හෝ බුද්ධානුස්සති, ධම්මානුස්සති ආදී අනුස්සති භාවනාවක් හෝ මේ සමසතරිස් කර්මස්ථානයන්ගෙන් කවර හෝ කර්මස්ථානයක් මූලික වශයෙන් ප්‍රගුණ කරලා ඒ තුලින් යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් දියුණු කරගෙන යම් සමාධියක් ඇති කරගෙන ඉන් අනතුරුව විදර්ශනාව කරන්නට පෙළඹෙනවා. ඒක තමයි සමත පූර්වාංගම විදර්ශනාවයි කියලා හඳුන්වන්නේ. ඊළඟට තව සමහර කෙනෙක් ඍජුවම විදර්ශනාව ආරම්භ කරලා ඉන් අනතුරුව ඒ විදර්ශනාව තුළින් යම් කිසි චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් ඇති කරගන්නට යොමු වෙනවා. ඒක තමයි විදර්ශනා පූර්වාංගම සමතයයි කියලා හඳුන්වන්නේ. ඉතින් ওই ක්‍රම දෙකටම භාවනා කිරීම පිළිබඳව සූත්‍ර දේශනාවල, ඒ වගේම අට කතාවල නොයෙකුත් විස්තර ඇතුළත් වෙනවා. රේරුකානේ මහානායක හඳුරු විශේෂයෙන්ම යෝජනා කරන්නේ ඒ සමත පූර්වංගම විදර්ශනා ක්‍රමය. ඒක ඉතා ප්‍රසස්ත ක්‍රමයක්. නමුත් වර්තමානයේ බොහෝ දෙනාට යම්කිසි සමත භාවනාවක් ප්‍රගුණ කරලා ඒන් සමාධියක්, ධානයක් උපදවාගෙන ඉන් අනතුරුව විදර්ශනා කරන්නට බලාගෙන හිටියොත් මේ විදර්ශනා භාවනාව මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ කිසිම දවසක කරන්නට අවස්ථාව නොලැබී යන්නටත් පුළුවන්. ඒ මොකද සමත භාවනාවක් ප්‍රගුණ කරලා සමාධියක්, ධානයක් උපදවා ගන්නවා කියන එක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා ලොකු කැපකිරීමක් තියෙන්නට ඕන. තසරේ දීර්ඝ කාලයක් පුරුදු කෙනෙකුට යම් තරමක පහසුවකින් චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරගන්න, එහෙම නැත්නම් සමාධිය උපදවා ගන්නට, ධානයකට සිත නැඹුරු කරන්නට යම් හැකියාවක් තියෙනවා සාංසාරික හුරුවක් තියෙන කෙනෙකුට. නමුත් එහෙම නැති ආගන්තුකයෙකුට ඒ සමත භාවනාවක් කරලා යම් කිසි සමාධි මාත්‍රයක් උපදවා ගන්නවා කියන එකත් ඉතාම භාර දුර කාර්යයක්. ඒ පිළිබඳව විසුද්ධි මාර්ගයේ දැක්වෙන ධර්ම පාඨයකුත් උන්වහන්සේ උපුටා දක්වමින් පැහැදිලි කරනවා. ආදුනිකයෙකුට ඒ සමත භාවනාව නිවැරදිව කරගෙන යාම පවා බොහොම භාර දුර කාර්යයක්. 10කින් හෝ 1000කින් එක්කෙනෙක් තමයි ඒක හරියට කරන්නට යොමු වෙන්නේ. ඊළඟට එහෙම හරියට කරගෙන යන කෙනෙකුට සමාධියක් උපදවා ගන්නට ලැබෙන්නේ 100කින් 1000කින් කෙනෙකුට. ඊට පස්සේ එහෙම සමාධියක් උපදවාගත්තු කෙනෙක් ඒක ධානයක් මට්ටමට ප්‍රගුණ කරන්නට අවස්ථාව සැලසෙන්නේ 100කින් 1000කින් කෙනෙකුට. ඉතින් එහෙම කරන්නත් පුළුවන් වෙන්නේ දීර්ඝ කාලයක් ඒ වෙනුවෙන් අපකැප වෙන කෙනෙකුටයි. ඒ කියන්නේ රැකී රක්ෂා, ව්‍යාපාර ආදී සියලු වැඩ කටයුතු නවත්තලා භික්ෂුන් වහන්සේ නමක් නම් ධර්ම දේශනා කිරීම ආදී මහජනතාවගේ කටයුතු සියල්ලකින් බැහැර වෙලා සම්පූර්ණයෙන්ම ඒ සමත භාවනාව කෙරෙහි යොමු වුණොත් තමයි උන්වහන්සේලාට මූලික වශයෙන් ඒ ධානයක් දක්වා චිත්ත ඒකාග්‍රතාවය ප්‍රගුණ කරන්නට පුළුවන්. ඉතින් රේරුකානේ මහානායක හඳුරෝ සිහිපත් කරනවා මේ වර්තමානයේ මහජනතාව මාසෙකට එක දවසක් හෝ දෙකක් පොයට සිල් සමාදන් වෙලා ඒ වගේම දවසේ විනාඩි 15ක් 20ක් එහෙම නැත්නම් පැයක් සමාරක් පමණක් භාවනා කරලා මේ විදිහට ධානයක් උපදවා ගන්නවා කියන එක ලක්ෂයකින් එක්කෙනෙකුටවත් කරන්න පහසු වැඩක් නෙමෙයි. මොකද විදර්ශනා වඩනවා වගේ නෙමෙයි, චිත්ත සමාධියක් ඇති කරගෙන ධානයකට සිත පුහුණු කිරීම එයටම යොමු වෙලා නැවත නැවත එය පුරුදු පුහුණු කිරීමෙන් තමයි එය සම්පාදනය කරන්නට වෙන්නේ. එහෙම නැති කෙනෙකුට එතනට පැමිණෙන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා රුකානේ මහානායක හැමදෙරෝ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් සමාධියක් උපදවාගෙන ධානයක් උපදවාගෙන විදර්ශනා කළ යුතුයි කියන අදහසේ සිටියොත් ඒතනත්තාට මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිත කාලෙම ධානයක් උපදවා ගන්නට නොහැකි වුණොත් විදර්ශනාව මේ ජීවිතේ කවර අවස්ථාවකවත් ප්‍රගුණ කරන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඉතින් ධාන ආදී දියුණු කිරීම හොඳයි. නමුත් සමාධි ධාන ආදී බුද්ධෝත්පාද කාලවල පමණක් නෙමෙයි අබුද්ධෝත්පාද කාලවලත් ලෝකේහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පුරුදු පුහුණු කරනවා. ඒක බුද්ධෝත්පාද කාලයකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් විදර්ශනා භාවනාව ත්‍රිලක්ෂණය පාදක කොටගෙන ප්‍රගුණ කරන විදර්ශනා භාවනාව බුද්ධෝත්පාද කාලයකට පමණක්ම ආවේනික වෙච්ච භාවනා ක්‍රමයක්. ඒක අබුද්ධෝත්පාද කාලවල ඒ ගැඹුරු විදර්ශනාවක් ප්‍රගුණ කරන්නට මඟ පෙන්වන්නට කෙනෙක් නැහැ. ඒ නිසා අබුද්ධෝත්පාද කාලයක ලෝකයේ උපන්නා වුණත් සමත භාවනාවන් ප්‍රගුණ කරන්නට යම් අවකාශයක් තියෙනවා. ඒ වගේම සමාධිය ධානය උපදවා ගන්නට අභිඥාවන් උපදවා ගන්නට පවා අවස්ථාව තියෙනවා. පින්නතුන් අහලා ඇති මහ බෝසතාණන් වහන්සේලා ඒ වගේම තවත් සිල්වත් ගුණවත් උතුමන් අබුද්ධෝත්පාද කාලවල පවා සමාධි ධාන අභිඥාදිය උපදවාගත්තු කතා ප්‍රවෘත්ති අපේ ශාසන ඉතිහාසයේහි සඳහන් වෙනවා. නමුත් විදර්ශනා භාවනාවක් පිළිබඳව සඳහන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. ඒ නිසා රුකානේ මහානායක හැමදෙරෝ විශේෂයෙන් යෝජනා කරන්නේ අර සමාධියක් දියුණු කරගෙන ධානයක් උපදවාගෙන විදර්ශනාවට යොමු වෙන්න පුළුවන් නම් ඒ හොඳයි. නමුත් එහෙම කරන්න බලාගෙන හිටියොත් බොහෝ කොට විදර්ශනාව මගහැරී යන්නට පුළුවන්. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයක පමණක්ම අපට පුහුණු කරන්නට අවස්ථාව ලැබෙන මේ විදර්ශනා භාවනාව අතපසු නොවී සිද්ධ කරන්නට නම් අර දෙවනුවට සඳහන් කළ ක්‍රමය වර්තමානයේ බොහෝ දෙනාට වඩා යෝග්‍යයි කියන බව. මොකක්ද දෙවනුවට සඳහන් කළ ක්‍රමය? විපස්සනා පූර්වක සමතය. ඒ කියන්නේ විදර්ශනාවෙන් ආරම්භ කරලා ඒ විදර්ශනාවත් එක්කම ටිකෙන් ටික චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගන්න. විදර්ශනාවත් එක්කම ටිකෙන් ටික චිත්ත සමාධිය ප්‍රගුණ කරන්න. එතකොට විදර්ශනාවත් යම් ප්‍රමාණයකට ප්‍රගුණ වෙනවා, චිත්ත ඒකාග්‍රතාවයත් යම් ප්‍රමාණයකට ප්‍රගුණ වෙනවා. ඒ දෙකම හැකි පමණින් කරගෙන යන්නට පුළුවන් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය. ඒ නිසා සමත පූර්වාංගම විදර්ශනාවත් විදර්ශනා පූර්වාංගම සමතයත් කියලා භාවනා ක්‍රම දෙකක් තියෙනවා. මේ දෙක අතරින් වර්තමානයේ ගිහි පැවිදි බොහෝ දෙනාට විදර්ශනා පූර්වාංගම සමතය පුහුණු කිරීම සඳහා ආරම්භ කිරීම වඩාම සුදුසු ක්‍රමයක් හැටියට උන්වහන්සේ යෝජනා කරන්නේ. එතකොට උන්වහන්සේෙහිදී පැහැදිලි කරනවා විදර්ශනා කියලා කියන්නේ මේ සාමාන්‍ය ලෝකයා දකින්නවාට වඩා ගැඹුරින් නිවරදිව ලෝකේ දකින්නට පුහුණු වීම. එතකොට සාමාන්‍ය ලෝකයා ලෝකේ දකින්නේ සම්මුති වශයෙන්. තත්වේක්‍ය, පුද්ගලේක්‍ය, ආත්මයක්‍ය, මමය ආදී වශයෙන් තමයි මේ පංචස්කන්ධය පිළිබඳව දකින්නේ. ඒ වගේම මේ පංචස්කන්ධය වෙන්කොට නාම රූප වශයෙන් හෝ එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් හෝ බෙදා බලන්නට සාමාන්‍ය ලෝකයා සමත් වෙන්නේ නැහැ. එකම සත්වයක් හැටියට එකම පුද්ගලයෙක් හැටියට තමයි මේ සමස්ත පංචස්කන්ධය පිළිබඳවම සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරනකොට සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන්නේ මේ මම කියන කෙනා මේ සත්වයාය පුද්ගලයාය ආත්මය කියන මේ ජීවිතය දීර්ඝ කාලයක් එක දිගට අඛණ්ඩව පවතිනාසේ. වම ශක්තිමත්ව මේ ජීවිතේ බොහෝ කාලයක් පවතිනවා වගේ තමයි බැලූ බැලමට පේන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කල්පනා කරලා බැලුවොත් දරුවෙක් හැටියට මිනිස්සෙක් මේ ලෝකයට ඉපදුනහම ඒ දරුවා අනුක්‍රමයෙන් ලොකු මහත් වෙලා ළමයෙක්, ඒ වගේම නව යෞවන තරුණයෙක්, ඒ වගේම තරුණයෙක්, ඊළඟට මැදිවියේ කෙනෙක්, වැඩිහිටියෙක්, වෘද්ධයෙක් ආදී වශයෙන් අනුක්‍රමයෙන් වසර 100කට ආසන්න කාලයක් එක දිගටම ඒ තැනැත්තා ජීවත් වෙනවා වගේ තමයි අපට පෙනෙන්නේ. ඒ තමයි සාමාන්‍ය ලෝකයාගේ දැක්ම. එතකොට ඒ දැක්ම නිවැරදි දැක්මක් නොවේ, යථා ස්වභාවයෙන් දැක්මක් නොවේ. එය සම්මත වශයෙන් දකින මතුපිට දැක්මක් පමණයි. යම්කිසි කෙනෙකුට මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑ ස්වභාවය තේරුම් ගන්නට ඕන නම් අර සත්වයේ පුද්ගලයක ආත්මයක් හැටියට දකිනව වෙනුවට මෙහි පවතින මේ නාම රූප ධර්මයන් වෙන්කොට දකින්නට පුහුණු වෙන්නට ඕන. ඒ වගේ මේ සංස්කාර ධර්මයන් ඇති වෙලා නැති වෙලා යන ආකාරය, මෙහි සත්වයේ පුද්ගලයක ආත්මයක් නැති බව පැහැදිලිව හඳුනා ගන්නට මනස පුහුණු කරන්නට ඕන. අන්න ඒ විදිහට මේ පංචස්කන්ධය යනු හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ නාම රූප ධර්ම සමූහයක්. ඒ නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳියන ස්වභාවයෙන් යුක්තය. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, මේ ලක්ෂණ මේ සංස්කාර ධර්මයන්ට ආවේනික වූ ලක්ෂණය කියලා මෙසේ ගැඹුරින් වටහා ගැනීම තමයි විදර්ශනා ඥානයයි කියලා හඳුන්වන්නේ. විදර්ශනා කියලා කියන්නේ ගැඹුරින් විමසා බැලීම, නුවණින් විමසා බැලීම, යථාර්ථය විමසා බැලීම. එතකොට ඒ යථාර්ථය දකින්නට සමත් වෙන්නේ විදර්ශනා ප්‍රඥාවකින් දකින තැනැත්තා පමණයි. එනිසා යම්කිසි කෙනෙකුට මේ ලෝකයේහි යථාර්ථය දැක ගන්නට අවශ්‍ය නම් ඒ තැනැත්තා විසින් විදර්ශනාව ප්‍රගුණ කළ යුතුමයි. විදර්ශනාවෙන් තොරව යම්කිසි කෙනෙකුට මේ ලෝකයේහි යථාර්ථය අවබෝධ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තැනැත්තා වැරදි විදිහටමයි ලෝකය දකින්නේ. තථාගතයන් වහන්සේ විපල්ලාස සූත්‍රයේදී දේශනා කරනවා, චත්තාරෝ මේ භික්ඛවේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. මහණෙනි, සත්වයින් විපරීත ආකාරයෙන් තමයි විකෘති විදිහට තමයි ලෝකේ දකින්නේ. විපල්ලාස කියලා කියන්නේ විපරීත ස්වභාවය, විකෘති වුණු ස්වභාවය. ତොට ඒ විකෘති වුණු ස්වභාවයෙන් ලෝකයා දකිනවා සංඥා විකෘතිය, චිත්ත විකෘතිය සහ දෘෂ්ටි විකෘතිය. සංඥා විකෘතිය කියලා කියන්නේ, සංඥා කියලා කියන්නේ ලෝකය හඳුනා ගන්නා ස්වභාවය. ඒ කියන්නේ දැන් රූපයක් වෙනත් රූපයකින් වෙන්කොට හඳුනා ගන්නා සටහන තමයි සංඥා කියලා. ශබ්දයක් වෙනත් ශබ්දයකින් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සංඥාව. ඊළඟට වේදනාවක් තවත් වේදනාවකින් වෙන්කොට හඳුනා ගන්න සංඥාව නිසා. රසයක් තවත් රසයකින් වෙන්කොට හඳුනා ගන්න සංඥාවෙන්. මේ විදිහට සියලුම නාම රූප ධර්මයන්, සියලුම සංස්කාර ධර්මයන්ට ආවේනික වූ සටහන් ගන්නේ සංඥාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ලෝකයාට මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑ සටහන් නෙමෙයි පෙනෙන්නේ, විකෘති සටහන්. වැරදි විදිහට තමයි වටහා ගන්න. හරියට උදාහරණයක් හැටියට කිව්වොත්, දැන් අපි රාත්‍රී අඩ අඳුර ඇති වෙලාවක ටිකක් සැකමසු තැනක අඩිය තියනකොට අපිට අපි හිතමු රබර් ටයර් කෑල්ලක්, එහෙම නැත්නම් ටියුබ් කෑල්ලක් හීතලට කකුලට මොලොක්ව පෑගෙනවා. ඒ පෑගෙනකොට අපි සැකසහිතව, බිය සහිතව, එහෙම නැත්නම් අඩ අඳුරේ පැහැදිලිව නොපෙනෙන තැනක අඩිය තියෙන නිසා එකවරම අර ඒ මොලොක් ගතියයි සිසිල් ගතියයි අපට දැනෙනකොටම එකවරම අපට තර්පේ කියන සංඥාවක් එන්නට පුළුවන්. දැන් එතකොට කකුලට පෑගෙන්නේ ටයර් කෑල්ලක් හරි ටියුබ් කෑල්ලක් හරි, නමුත් අපිට ඒ පිළිබඳව ඇති වෙන සංඥාව, එහෙම නැත්නම් අපි ඒක හඳුනාගන්නේ සර්පේක් හැටියට. දැන් මොකද්ද මේ සිද්ධ වුනේ? පවතින යථාර්ථයේ වෙනුවට අපි වැරදි විදිහට ලෝකය හඳුනා ගැනීම. වැරදි සංඥාව. ඒක තමයි සංඥා විපල්ලාස කියන්නේ, විකෘති සංඥා. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අපේ පංචස්කන්ධය ගැන, මේ නාම රූප ධර්මයන් පිළිබඳව, මේ සංස්කාර ධර්මයන් පිළිබඳව හැම විටම අර ඒ ටියුබ් කෑල්ල කකුලට ස්පර්ශ වෙනකොට සර්පේ කියන වැරදි අදහසක් ආවා වගේ ඒ අවිඥානික වස්තුව අපට සවිඥානික දෙයක් හැටියට තමයි දැනුනේ. අන්තරායක් නැති දේ, අන්තරායක් ඇති දෙයක් හැටියට තමයි දැනුනේ. අන්න ඒ වගේ මේ නාම රූප ධර්මයන්, මේ සංස්කාර ධර්මයන් පිළිබඳව සත්වයාට හැම විටම වැරදි වැටහීම් ඇති වෙනවා. සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් කියා ගත හැකි කිසිවක් නැති මේ නාම රූප ධර්ම සත්වයෙක්ගේ පුද්ගලයෙක්ගේ ආත්මයක්ගේ මමය කියන වැරදි සංඥා වලින් තමයි ගන්නෙ. එහෙම ගත්තු ගමන් එතනින් එහාට ඒවා පිළිබඳ වැරදි මනෝභාවයන් ජනිත වෙනවා. ඒක තමයි චිත්ත විපල්ලාස කියලා කියන්නේ. දැන් අර ටයර් කෑල්ල පෑගුණාම ඒක සර්පෙක් කියලා වැරදි සංඥාවක් ගත්තු ගමන් බියජනක මනෝභාවයන් පහළ වෙනවා. එතනින් පලා යන්නට ඕන කියන සිතුවිලි පහළ වෙනවා. තමන්ට අනතුරක් වෙයිද කියන තැතිගැන්මක් ඇති වෙනවා. දැන් මේ ඔක්කොම අර වැරදි සංඥාව නිසා ඇති වෙන වැරදි මනෝභාවය. අන්න ඒ වගේ තමයි මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැතත් යම්කිසි කෙනෙක් සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා වැරදි විදිහට වටහා ගත්තු ගමන් ඒ තැනත්තාට ඒ සක්කාය දිට්ඨිය පාදක කොටගෙන මමත්වයේ මුල් කොටගෙන විවිධ වැරදි මනෝභාවයන් ජනිත වෙනවා. මම උසස් කෙනෙක් වෙන්නට ඕන, මම ශක්තිමත් කෙනෙක් වෙන්නට ඕන, මම මේ විදිහේ කෙනෙක් වෙන්නට ඕන, මගේ හැටි නම් මෙහෙමයි, මම නම් ওই විදිහට කරන්නේ නැහැ. මේ විදිහට දැන් අර මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් මම කියලා වැරදි සංඥාවක් ඇති කරගත්තාම ඒ මම මුල් කොටගෙන විවිධ මනෝභාවයන් ජනිත වෙනවා. අනිත් අයට වඩා ඉහළින් ඉන්න කෙනෙක් වෙන්නට ඕන, අනිත් අයට වඩා දක්ෂ කෙනෙක් වෙන්නට ඕන, අනිත් අය වගේ අපි නම් ඒ වැරදි වැඩ කරන්නේ නැහැ, අපි හොඳ දේවල් විතරයි කරන්නේ, ඒගොල්ලන්ට වඩා මම උසස්, ඒගොල්ලෝ අපට වඩා පහත්. මේ විදිහට සෙය්‍යමාන, සදිසමාන, හීනමාන ආදී වශයෙන් විවිධාකාරයෙන් ලෝකයේ සමග සංසන්දනය කරමින් විවිධ විකෘති මනෝභාවයන් ඇති වෙනවා. කුමක් නිසාද? නැති වැරදි සංඥාවක් පහළ වුණා. ඒ වැරදි සංඥාව නිසා වැරදි මනෝභාවයන් සමූහයක් ජනිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වැරදි මනෝභාවයන් නිසා වැරදි දෘෂ්ටීන් මතුවෙනවා. අර වැරදි සංකල්පනා නිසා දෘෂ්ටිය විකෘති වෙනවා. ඒ කියන්නේ මම කියලා සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා කිසිවක් මෙහි ඇත්තේ නැහැ. නමුත් මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන විදිහ අනුව ඒවැ සූක්ෂම ස්වභාවය හඳුනාගත නොහැකි නිසා සත්වයාට වැරදි සංඥා ඇති වෙනවා, වැරදි මනෝභාවයන් ඇති වෙනවා, ඊට පස්සේ වැරදි දෘෂ්ටියක් තහවුරු වෙනවා. මෙතන සත්වයෙක් ඉන්න අය, පුද්ගලයෙක් ඉන්න අය, මම කියලා කෙනෙක් ඉන්න අය කියලා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වෙනකොට ඉවත් කළ නොහැකි තත්ත්වයේ තද බල දෘෂ්ටියක් මනසෙහි කාවදේ. මෙන්න මේ විදිහට වැරදි සංඥා වලින්, වැරදි මනෝභාවයන්ගෙන්, වැරදි දෘෂ්ටීන්ගෙන් සාමාන්‍ය ප්‍රතජන ලෝකයා ලෝකයම වැරදි විදිහට තමයි හඳුනාගන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විපල්ලාස, විකෘති ස්වභාව. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. එතකොට එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මේ විපල්ලාසයන් ඇති වෙන්නේ? අනිච්චේ භික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ, චිත්ත විපල්ලාසෝ, දිට්ඨි විපල්ලාසෝ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන මේ සංස්කාර ධර්මයන්, මේ අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් නිට්ටයි කියලා වැරදි සංඥා ඇති වෙනවා, වැරදි මනෝභාවයන් ඇති වෙනවා, වැරදි දෘෂ්ටීන් ඇති වෙනවා. ඇති වුණු සැනින්ම වහා බිඳී යන සංස්කාර ධර්ම තමයි මේ ලෝකයේ තුල विद्यमान වෙන්නේ. නමුත් ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වෙන බිඳී යාම අපට පෙනෙන්නේ නැහැ. ඝන සංඥාවෙන් වැසී පවතිනවා. ඝන සංඥාවයි කියලා කියන්නේ සමූහයක් එකට ක්‍රියාත්මක වෙන. ඒ සමූහයක් එකට ක්‍රියාත්මක වෙනකොට ඒවා වෙන් වෙන්ව වටහා ගැනීමේ හැකියාව නැති වෙනවා. අපි සරල උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කන්දක්. කන්දක් ගත්තහම අපට එකම කන්දක් හැටියට තමයි පෙනෙන්නේ. නමුත් ඇත්තටම අරගෙන බැලුවොත් එහි පුංචි පුංචි වැලි කැට, පස්, ගල් කැට, බොරළු කැට, ඒ වගේම මහ ගල්, පොඩි පොඩි පැලෑටි, ගස් කොළන්, මේ නොයෙක් දේවල් වලින් තමයි මේ කන්ද කියන එක සැකසීලා තියෙන්නේ. නමුත් අපිට බැලූ බැල්මටම අරවා වෙන වෙනම පුංචි පුංචි වැලි කැට, පස් කැට, බොරළු කැට, ගල් කැට, පැලෑටි, ගස් ආදී වෙන වෙනම පෙනෙනවා. වෙනුවට අපිට එක කන්දක් හැටියට ඒක රාශියව පෙනෙනවා. ඒක තමයි සමූහ ඝණයයි. ළඟට ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවොත් අපිට පේනවා කන්දක් හැටියට අපි හඳුනාගත්තු දේ තුළ ගොඩක් දේවල් මිශ්‍රව පවතිනවා කියලා. හැබැයි එහෙම පේන්නේ අපි ළඟට ගිහිල්ලා හොඳට පරීක්ෂා කරලා බැලුවොත්. එහෙම නොබලන තාක්කල් අපිට වැරදි වැටහීමක් තමයි ඇති වෙන්නේ. අන්න ඒ වගේ මේ පංචස්කන්ධය අපට එකම සත්වයක් හැටියට, එකම පුද්ගලයෙක් හැටියට, එකම වස්තුවක් හැටියට තමයි බැලූ බැල්මට පේන්නේ. නමුත් ඉතා පරිස්සමෙන් අර කන්ද ළඟට ගිහිල්ලා විමසා බලනකොට එතන ලොකු ගසක් තියෙනවා, පොඩි ගසක් තියෙනවා, ලොකු ගල් තියෙනවා, පොඩි ගල් තියෙනවා, බොරළු කැට තියෙනවා, වැලි කැට තියෙනවා, පස් තියෙනවා. මේ විදිහේ නොයෙක් දේවල් වලින් තමයි මේ මහත් වූ කන්දක් හැටියට පෙනිච්ච දේ සැකසීලා තියෙන්නේ කියලා අපිට පේන්නේ ළඟට ගිහිල්ලා එකින් එක වෙන් කරලා බැලුවොත්. අන්න ඒ වගේ තමයි මේ සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට, මම හැටියට අපිට මේ පෙනෙන දේවල් ටික එකක් නෙමේ, පුංචි පුංචි ද්‍රව්‍ය සමූහයක්, ස්කන්ධ සමූහයක්, නාම රූප සමූහයක්, සංස්කාර ධර්ම සමූහයක් කියලා අපිට පෙනෙන්නේ ඉතාම ප්‍රවේශමෙන් මේවා ලං වෙලා විමසලා බැලුවොත් පමණයි. අන්න එහෙම පරිස්සමින් විමසා බලනවට තමයි විදර්ශනා කියලා කියන්නේ. එතකොට එහෙම විමසා බලන කෙනෙකුට තමයි අර කන්දක් හැටියට, එකක් හැටියට වැරදිවට වටහාගත්තු මතු පිටින් සම්මත වශයෙන්, එතකොට ඒ කන්දක් කියලා හඳුනා ගන්න එකත් අපිට 100ට 100ක්ම වැරදි කියන්න බෑ. සම්මත වශයෙන් ගත්තාම ඒක හරි. නමුත් ලං වෙලා බලනකොට අපිට පේනවා, විමසා බලනකොට අපිට පේනවා මෙතන එකක් නෙමෙයි සමූහයකුයි තියෙන්නේ. ඒ වගේ මෙතන සත්වයේක පුද්ගලයේක කියලා ගත්තාම ලෝක සම්මත වශයෙන් ඒක වැරදි කියන්නට බෑ. මේ අම්මය, මේ තාත්තය, මේ බිරිඳය, මේ සැමියාය මේවා අපට වැරදි කියන්නට බෑ. ලෝක සම්මතයේ වශයෙන් නිවැරදි. නමුත් පරිස්සමින් විමසා බලනකොට අපට පේනවා මෙතන අම්මා කිව්වත් තාත්තා කිව්වත් පවතින්නේ නාම රූප ධර්ම ටික. ඒ නාම රූප ධර්මත් බෙදාගත්තන් පස්සේ රූප ධර්ම බෙදලා බලනකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ සහ අවශේෂ සූක්ෂම රූප කොටස් සමූහයකින් සැකසීලා තියෙනවා. ඊළඟට නාම ධර්ම බෙදලා බැලුවෙන් පස්සේ චිත්ත චෛතසික වශයෙන්, ඊළඟට ඒ චිත්තචෛතසික ධර්මත් බෙදා බැලුවෙන් පස්සේ සිත් 89ක් පමණ, චෛතසික 52ක් පමණ, මෙහෙම ඉතා සූක්ෂම විදිහට බෙදී යන සංස්කාර ධර්ම සමූහයක් මෙහි පවතී. ඉතින් ඒව වෙන්කොට හඳුනා ගන්නට නම් අපි පරිස්සමින් විමසා බලන්නට ඕන. එහෙම විමසා නොබලන කෙනෙකුට මේ ජීවිතයේ, මේ ලෝකයේ යථාර්ථය පැහැදිලිව පේන්නේ නැහැ. අර විවිධ දේවල් වලින් සැදුම්ලත් සමූහයක් එකම කන්දක් හැටියට, එකම ඒකකයක් හැටියට සම්මත වශයෙන් දුටුවා වගේ ලෝක සත්වයා සම්මුති වශයෙන් තමයි මේ පංචස්කන්ධය දකින්නේ. නමුත් ඉතා පරිස්සමින් විමසා බලන කෙනෙකුට මෙහි පවතින සියුම් වෙනස්කම් පැහැදිලිව පෙනෙනවා. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙකුට විමසා බලන්නට පුළුවන් නම් ඒ විදර්ශනාව තුළින් තමයි ජීවිතයේහි, ලෝකයේහි යථාර්ථය අවබෝධ කරන්නට පුළුවන්. එතකොට යම් කිසි කෙනෙකුට ඒ විපස්සනාව වඩාත් සූක්ෂම විදිහට බෙදා බලන්නට පුළුවන් නම්, දැන් අර සාමාන්‍ය කෙනෙකුට ළඟට ගිහිල්ලා බලනකොට මහ ගස්, පොඩි ගස්, ගල් කැට, වැලි කැට, පස් කැට ආදී වශයෙන් මේවා පේනවා. ඊට පස්සේ අන්වීක්ෂයකින් වගේ විමසලා බැලුවොත් ඒව ඇතුළෙත් තව පුංචි පුංචි කොටස් තියෙනවා කියලා පේනවා. එතකොට ඒක ගැඹුරු ඥානයකට යන්නට ඒ සියුම් පරීක්ෂාව උපකාර වෙනවා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙකුට මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසා බලන්නට පුළුවන් නම් එය විදර්ශනාවයි. ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදියත් විවිධ පැතිවලින් විමසා බලන්නට පුළුවන් නම් එය මහා විදර්ශනා කියලා හඳුන්වනවා. ඒතර මේ 44 ආකාර විපස්සනාව මහා විපස්සනා කියන නමින් හඳුන්වන්නේ මේ 40 ආකාරයකින් බෙදා බලන්නේ මොනවද? අර ත්‍රිලක්ෂණයමයි. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බෙදා බලන මේ තුන් විදිහකින් බෙදා බලන කාරණා 40 ආකාරයකින් බෙදා බලන්නට මඟ පෙන්වන ක්‍රමයක් තමයි මේ 44 ආකාර මහා විපස්සනාවයි කියලා කියන්නේ. එතකොට එහි 44 ආකාරයකින් විමසා බලන්නට මඟ පෙන්වන 44 ආකාරයක් කියලා කියන්නේ භාවනා පද 40ක් තියෙනවා. අනිච්චා, දුක්ඛා, රෝගා, ගණ්ඩා, සල්ලා, අඝා, ආබාධා, පරේ, පලෝකා, ඊති, උපද්දව, භයා උපසග්ගා චලා පභංගු අද්ධවා අතානා අලේනා අසරණා රිත්තා තුච්ඡා සුඤ්ඤා අනත්තා ආදීනව විපරිණාම ධම්මා අසාරක අගමූල වදක විභව සාසව සංකත මාරාමිස ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා මරණ ධම්මා ශෝක ධම්මා පරිදේව ධම්මා උපායාස ධම්මා සංකිලේශ ධම්මා ඔය විදිහට 40 ආකාරයකින් මේ පංචස්කන්ධය විමසා බලන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමයක් තමයි මේ 44 ආකාර මහා විපස්සනාව කියලා හඳුන්වන්නේ. එතකොට මේ භාවනා පද 40කින් පැහැදිලි කළාට මෙහි ත්‍රිලක්ෂණයමයි 40 ආකාරයකින් පැහැදිලි කරන්නේ. එහි අනිත්‍ය ලක්ෂණය භාවනා පද 10කින් පැහැදිලි කරනවා. දුක්ඛ ලක්ෂණය භාවනා පද 25කින් පැහැදිලි කරනවා. එතකොට දුක්ඛ කියලා අපි එකක් හැටියට ගන්නවට වඩා 25 ආකාරයකින් විමසා බලනකොට ඒ කවර ආකාරයකින් හෝ අපට වඩා ගැඹුරින් වටහා ගන්නට පුළුවන්. අර ගස්කොළන් ගල් පර්වත වැලි කැට පස් කැට ආදී වශයෙන් බෙදා බලලා ඊට පස්සේ අපි ඒක අන්වීක්ෂයකින් බලනකොට ඒවෙහි තව තව කොටස් පෙනෙනවා වගේ. ඒතර වැලි කැටයක් පස් කැටයක් හැටියට ගන්න දේ තුල තවත් බොහෝ දේවල් තියෙනවා. අන්න ඒ වගේ අපේ අනිත්‍ය වශයෙන් එක ධර්මතාවයක් හැටියට හඳුනා ගන්නතේ දේ ආකාර 10කින් විමසා බලන්නට මේ 44 ආකාර මහා විපස්සනාවේදී පැහැදිලි කරනවා මගපෙන්. ඊළඟට දුක්ඛ ලක්ෂණය දුක්ඛ කියලා අපි එකක් හැටියට ගත්තට ඒ 25 ආකාරයකින් බෙදා බලන්නට විමසා බලන්නට මේ භාවනා ක්‍රමයේ යටතේ මඟ පෙන්වනවා මනස පුහුණු කර. අනාත්ම කියලා එකක් හැටියට අපි ගන්නා ලක්ෂණය ආකාර 5කින් විමසා බලන්නට මේ විදර්ශනා භාවනාවේදී මඟ පෙන්. අන්න ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගන්නා ත්‍රිලක්ෂණ ධර්මයම 40 ආකාරයකින් පැහැදිලි කරමින් වඩා සූක්ෂම විදිහට ප්‍රඥාව අවදි කරන්නට සංස්කාර ධර්මයන් විමසා බලන්නට බෙදා බලන්නට මඟ පෙන්වන නිසා මේ විදර්ශනාව 44 ආකාර මහා විපස්සනා කියලා හඳුන්වනවා. විපස්සනා කියලා කියන්නේ සම්මත වූ දැක්මට වඩා ගැඹුරින් යථාර්ථය දැකීමයි. ඒ යථාර්ථය දක්නා දැක්මත් ප්‍රභේද සහිතව ඉතා සූක්ෂම විදිහට මනවින් බෙදා බලන්නට පුළුවන් නම් සියුම් විදිහට බෙදා බලන්න පුළුවන් නම් වඩහත් බෙදා බලන්නට පුළුවන් නම් ඒ විදර්ශනාව මහා විදර්ශනා කියලා හඳුන්වනවා. එතකොට මේ පිළිබඳව මූලික වශයෙන් මේ භාවනා පද 40 පිළිබඳව පටිසම්භිදා මග්ගපාලයේහි දැක්වෙනවා. ඒ වගේම සූත්‍ර දේශනා ගත්තන් පස්සේ මෙරුකාණි මහානායක හම්බුරෝ විශේෂයෙන් මේ ධර්ම ග්‍රන්ථයේදී උපුටා දක්වනවා. කන්ධ වර්ග සංයුත්තේ ධම්මකතික වර්ගයේ තියෙන සූත්‍ර දෙකක්, සීලවන්ත සූත්‍රය සහ සුතවන්ත සූත්‍රය. සීලවන්ත සූත්‍රය වර්තමාන පොත්වල සීල සූත්‍රය කියලා දැක්වෙනවා. සීල සූත්‍රය හෝ සීලවන්ත සූත්‍රය, ඒ නම් දෙකෙන්ම හැඳින්වෙන්නේ එකම සූත්‍රය. ඊළඟට සුතවන්ත සූත්‍රය. මේ සූත්‍ර දේශනා දෙක විශේෂයෙන් මහානායක හැඳුරු මෙහිදී උපුටා දක්වනෝ. ඒ සීලවන්ත සූත්‍රය දැක්වෙන දේශනා පාඩයක් තමයි අද ධර්ම දේශනාව සඳහාත් අපි මාතෘකා කළේ. මේ දේශනාව සිද්ධ කෙරෙන්නේ සරියුත් මහරහතන් වහන්සේගෙන්. මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇසූ පැනයක් මුල් කොටගෙන තමයි සරියුත් හාමුදුරුව මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. දිනක් මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ හමු වෙලා සතුරු සාමීච කතාවන් නිම කරලා සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, සිල්වත්තු භික්ෂුව විසින් කවර ධර්මයන් මෙනෙහි කළ යුතුද කියලා මහා කොට්ටිත මහරහතන් වහන්සේ විමසනවා. ඒ පැනයට පිළිතුරු දීම වශයෙන් තමයි සරියුත් මහරහතන් වහන්සේ මේ සීලවන්ත සූත්‍රය දේශනා කරන්නේ. සිල්වත්තු භික්ෂුව විසින් මේ පංච උපාදාන ස්කන්ධ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ තෝතාපත්ති පලං සච්චිකරේය. සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා, සිල්වත්තු භික්ෂුව මේ පංච උපාදානස්කන්ධේ, පංච උපාදානස්කන්ධය කිව්වේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධය මනසින් උපාදාන කරගත්තාම එය හඳුන්වනවා පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මේ ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට දැනෙන, මේ පංචේන්ද්‍රයන්ට දැනෙන සියල්ලම හඳුන්වනවා රූප කියලා. වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ ආදි වශයෙන් මේ පංචේන්ද්‍රයන්ටම දැනෙන දේවල් රූප. එතකොට ඒ රූප අපේ මනසින් දැඩිව උපාදාන කරගත්තහම එය හඳුන්වනවා රූප උපාදානයයි. ඊළඟට අපේ කයට දැනෙන සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවන්, ඒ වගේම සිතට දැනෙන සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා වේදනාවන්, ඒ වේදනාවන් අපේ මනසින් දැඩිව උපාදාන කරගත්තහම එය හඳුන්වනවා වේදනා උපාදානයයි. මේ විදිහට රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන කියලා කියන්නේ අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට මේ නාම රූප ධර්මයන් හඳුනා ගන්නා සටහන්, ඒවා උපාදාන කර ගැනීම. සංඛාර උපාදානය කියන්නේ සංඛාර කියලා කියන්නේ චේතනාව මුල් කොටගත් විවිධ මනෝභාවයන්, ඒවා දැඩිව උපාදාන කරගත්තහම සංඛාර උපාදානය. විඥාන කියලා කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන් ඇතිවෙන මේ ෂඩ්ද්වාරයෙන් අරමුණු ගනිමින් ඇතිවෙන විඥානයන්, ඒවා මනසින් දැඩිව ග්‍රහණය කරගත්තහම, අල්ලා ගත්තහම එය හඳුන්වනවා විඥාන උපාදාන. මේ විදිහට රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදාන කියන මේ පංච උපාදානය සීලවන්තෝ භික්ෂුව විසින් අනිච්ඡතෝ අනිත්‍ය වශයෙන් විමසා බැලිය යුතුයි, දුක්ඛතෝ දුක් වශයෙන් විමසා බැලිය යුතුයි, ගණ්ඩතෝ gaduwak හැටියට, gadu කියලා කියන්නේ මේ ශරීරයේ මතුවෙන gedi. එතකොට මේ චත්තාලිසාකාර විපස්සනා භාවනාවේ මේ එක් එක් පද ඉතා ගැඹුරින් රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා කොහොමද මේ සමස්ත පංචස්කන්ධයම gaduwak වගේ දකින්නේ. ගණ්ඩතෝ, ඊළඟට රෝගතෝ, රෝගයක් හැටියට, මුළු පංචස්කන්ධයම රෝගයක් හැටියට. ඊළඟට සල්ලතෝ, සල්ල කියලා කියන්නේ හුල, ඇඟේ ඇනෙන උල, උල ඇනිලා තියෙන කොටත් අමාරුයි, ගලවන කොටත් අමාරුයි. එතකොට මේ රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥානය මේ සියල්ලක්ම ඇඟේ ඇනුණු උලක් වගේ මේ පංචස්කන්ධයම දකින්නේ කොහොමද? සල්ලතෝ. අඝතෝ, අඝ කියලා කියනවා පාපයට, මේ පංචස්කන්ධයම පාපයක්. එතකොට එහෙම වෙන්නේ කොහොමද? මේ 44 ආකාර මහ විපස්සනා භාවනාවේදී නායක හැමදරෝ ඒවා ගැඹුරින් පැහැදිලි කරනවා. අගතෝ, ආබාධතෝ, මේ මුළු පංචස්කන්ධයම ආබාධයක්. ඊළඟට පරතෝ, පලෝකතෝ. පර කියලා කියන්නේ තමන්ගේ ස්වවශයෙහි පැවැත්විය නොහැකි, තමන්ට ආධිපත්‍ය පැවැත්විය නොහැකි ධර්මයන් හැටියට, තමන්ට අඩංගු නොවන, තමන්ට පාලනය කළ නොහැකි ධර්මයන් හැටියට මේ පංචස්කන්ධ. පලෝකතෝ, පලෝක කියලා කියන්නේ ටිකෙන් ටික විනාශ වෙලා යන, ටිකෙන් ටික බිඳිලා යන, අහෝසි වෙලා යන ධර්ම හැටියට මේ පංචස්කන්ධය. ඊළඟට ශුඤ්‍යතෝ, අනත්තතෝ, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්. මේ විදිහට සීලවන්ත වූ භික්ෂුව මේ පංච උපාදානස්කන්ධය ඔය කියන ආකාරයට ගැඹුරින් විදර්ශනා කරනවා නම් ඒ සීලවන්ත වූ භික්ෂුවට සෝවාන් ඵලයට පැමිණෙන්නට ඒ ගැඹුරු විදර්ශනාව උපකාර වෙනවා. එනිසා සිල්වත් වූ භික්ෂුව මේ පංචස්කන්ධය මේ ආකාරයෙන් විදර්ශනා කිරීම යෝග්‍යයි කියලා තරියොත් මහරහතන් වහන්සේ මහා කොට්ටිතහාමුදුරන්ට පැහැදිලි. මහා කොට්ටිතහාමුදුරෝ ඊළඟට අහනවා සෝවාන් ඵලයට පත්තුණු භික්ෂුව විසින් කෙසේ විමසා බැලිය යුතුද? එහිදිත් සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා සෝවාන් ඵලයට පත්තුණු භික්ෂුව විසිනුත් මේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගණ්ඩ වශයෙන්, සල්ල වශයෙන්, අඝ වශයෙන්, ආබාධ වශයෙන්, පර වශයෙන්, පලෝක වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් මෙසේ විදර්ශනා කිරීම සුදුසුයි. එසේ විදර්ශනා කරන්නා වූ තැනැත්තාට ඒ ගැඹුරු විදර්ශනාව හේතු කොටගෙන සකෘදාගාමි ඵලයට පත්වෙන්නට අවකාශ සැලසෙනවා. ඊළඟට මහා කොට්ටිතහාමුදුරෝ විමසනවා සකෘදාගාමි වුණු භික්ෂුව විසින් කෙසේ විමසා බැලිය යුතුද? එතනදිත් සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා සකෘදාගාමි වුණු භික්ෂුව විසිනුත් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගණ්ඩ වශයෙන්, සල්ල වශයෙන්, අඝ වශයෙන්, ආබාධ වශයෙන්, පර වශයෙන්, පලෝක වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් මෙසේ විමසා බලන්නට ඕන. එසේ ගැඹුරින් විදර්ශනා කරන්නා වූ තැනැත්තාට අනාගාමී ඵලයට පත් වෙන්නට පුළුවන්. ඊළඟට කොට්ටිත හාමුදුරුවන අනාගාමී වුණු භික්ෂුව විසින් කෙසේ පිළිපැදිය යුතුද? උන්වහන්සේ විසින් මේ පංචපාදන ස්කන්ධය ඔය ආකාරයෙන්ම විදර්ශනා කිරීම සුදුසුයි. එසේ විදර්ශනා කරන්නා වූ භික්ෂුවට අරහත් ඵලයට පත් වෙන්නට පුළුවන් වෙනවයි කියලා තරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේ විදිහට සිල්වත් භික්ෂුව විසින් සෝවාන් ඵලලාභී භික්ෂුව විසින් සකෘදාගාමි ඵලලාභී භික්ෂුව විසින් අනාගාමි ඵලලාභී භික්ෂුව විසින් මේ පංචපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගණ්ඩ වශයෙන්, සල්ල වශයෙන්, අඝ වශයෙන්, ආබාධ වශයෙන්, පර වශයෙන්, පලෝක වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනත්ත වශයෙන් මෙසේ ගැඹුරින් විදර්ශනා කළ යුතු බව සරියුත් හාමුදුරුව එහිදී පැහැදිලි කරනවා. ඒ වගේම ඉන් අනතුරුව සුතවන්ත සූත්‍රයේ ඒ කාරණා ටික ඒ විදිහෙන්ම පැහැදිලි කරනවා. එහිදී මහා කොටිත මහ රහතන් වහන්සේ සරියුත් හාමුදුරන්ගෙන් විමසන්නේ සුතවත් භික්ෂුව විසින් කෙසේ පිළිපැදිය යුතුද කියලා. එතකොට සුතවත් භික්ෂුව කියලා කියන්නේ මේ ධර්මයේ පිළිබඳව මනවින් අහලා දැන ඉගෙනගෙන තියෙන භික්ෂුව. එතකොට ඒ භික්ෂුව විසින් මේ පංච උපාදානස්කන්ධය අර විදිහට විදර්ශනා කිරීම යෝග්‍යයි කියන බව සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. එසේ විදර්ශනා කරන්නා වූ භික්ෂුවට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගඵල ලබන්නට ඒ ගැඹුරු විදර්ශනාව උපකාර වෙනවයි කියන බව. මෙන්න මේ කියන සීලවන්ත සූත්‍රය සහ සුතවන්ත සූත්‍රයේ පාදක කොටගෙන රේරුකාණේ මහානායක හාමුදුරුව සිහිපත් කරනවා. ඒ සූත්‍ර දේශනාවන්හි පැහැදිලි කරලා තියෙන ආකාරයට උන්වහන්සේගේ ජීවිතයේ අවසාන භාගයේ මේ 44 ආකාර මහා විපස්සනා භාවනාව ප්‍රගුණ කිරීම සුදුසුයි කියලා උන්වහන්සේ කල්පනා කළා. එතකොට පටිසම්භිදා මග්ග පාළියේ පැහැදිලි කරනවා මේ 40 ආකාර, ඒ කියන්නේ මේ භාවනා පද 40 එකින් එකගෙන යම් කෙනෙක් විදර්ශනා කරනවා නම් 44 ආකාරයේහි අනුලෝමිකං කන්තිං පටිලබති. අනුලෝමික ශාන්තිය කියලා කියන්නේ ගැඹුරු විදර්ශනා ඥානය. ඒ අනුලෝමික ශාන්තිය නම් වූ ගැඹුරු විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නා වූ තැනැත්තා 44 ආකාරයේහි සම්මත්ත නියාමං ඔක්කමති. ඒ ගැඹුරු විදර්ශනාව, ගැඹුරු ප්‍රඥාව අවදි කරගත්තාම මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නුවණින් ස්පර්ශ කරන තැනැත්තා සම්මත්ත නියාම නම් වූ මාර්ගඥාණයට අවතීර්ණ වෙන්නට සුදුසුකම් ලබනවායි කියන බව එහිදී පැහැදිලි කරනවා. එතකොට මේ සමස්ත සංස්කාර ධර්මයන්ම අනිත්‍යයි. නමුත් නිර්වාණය ඒ අනිත්‍ය ස්වභාවයටපත් නොවන නিত্য වූ ධර්මතාවයක් කියලා නුවණින් විමසා බලනකොට, සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් විමසා බලනොත් නිර්වාණය නিত্য වශයෙන් විමසා බලන. සමස්ත සංස්කාර ධර්මයන්ම දුක් වශයෙන් විමසා බලනොත් නිර්වාණය දුක් නොවන සුඛයක් හැටියට, සදාකාලික සුඛයක් හැටියට විමසා බලනවා. මෙසේ මේ භාවනා පද 40න්ම 40 ආකාරයකට මේ පංචස්කන්ධය විදර්ශනා කිරීම පිළිබඳව පැහැදිලි කරන්නේ. එතකොට පංචස්කන්ධේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය මේ 40 ආකාරයෙන් විමසා බලනකොට 200 ආකාරයකට විදර්ශනා කරන ක්‍රමයක් තමයි මේ 44 ආකාර මහා විපස්සනා භාවනාවේදී පැහැදිලි කරන්නේ. ඉතින් මේ පිළිබඳව පටිසම්භිදා මග්ග පාළියෙහිත්, ඒ වගේම අට කතාවන්හිත් යම් යම් තොරතුරු සඳහන් වුණත් ඒවා ගිහි පැවිදි සමාජයට විවෘත නොවීම නිසා පෙරුකාණේ මහානායක හාමුදුරුව අදහස් කරන්නේ මේ පිළිබඳව පැහැදිලි කරමින්, විවරණය කරමින් ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කිරීම යෝග්‍යයි කියලා. ඒ මහජනයාගේ ප්‍රඥාව අවදි කරන්නටත්, උන්වහන්සේගේ ජීවිතය අවසාන භාගයේ මේ විදර්ශනාව ප්‍රගුණ කිරීමට යම් කෙසේ පසුබිමක් සැකසීම සඳහා කියන මේ අරමුණු දෙක සඳහා දෙක මූලික කොටගෙන තමයි උන්වහන්සේ මේ 44 ආකාර මහා විදර්ශනා භාවනා ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. උන්වහන්සේ සිහිපත් කරනවා මේ භාවනා පද 40 මුලින්ම හොඳට කටපාඩම් කරගන්නට ඕන. එම කටපාඩම් කරගෙන මේ ධර්ම ග්‍රන්ථය නැවත නැවත හොඳට කියවන්නට ඕන. හොඳට මේ පිළිබඳව කරුණු සිතට පැහැදිලි වෙන තෙක්. මොකද මේ කාරණා සමහර ඒවා එකවරක් කියවට අපිට හරියට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ට වැටහෙන තෙක් මේ කාරණා පිළිබඳව නැවත නැවත මේ 44 ආකාර මහා විපස්සනා ධර්ම ග්‍රන්ථය කියවලා ඉස්සලා හොඳට තේරුම් ගන්නට. ඊට පස්සේ හොඳට ඒවා හිතලා කල්පනා කරලා වටහා ගන්නට ඕන. ඊට පස්සේ ඒ භාවනා පද එකින් එක අරගෙන ගැඹුරින් විදර්ශනා කරන්නට උත්සාහ කරන්නට ඕන. එක පදයක් යම් කාලයක් විදර්ශනා කරලා ඊට පස්සේ දෙවන පදය අරගෙන මේ විදිහට පුහුණු කරලා ඊට පස්සේ භාවනා පද 5ක් පමණ අරගෙන 10ක් අරගෙන 15ක් අරගෙන මෙහෙම කරගෙන ගිහින් තමයි අවසානයේට භාවනා පද 40ම එකට අරගෙන අපිට පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට සියලු දෙනාගේම ප්‍රඥාව තියුණු කරන්නට විදර්ශනා ඥාණය වඩා සියුම් කරන්නට මඟ පෙන්වීමක් හැටියටයි උන්වහන්සේ මේ 44 ආකාර මහා විපස්සනා භාවනාව පිළිබඳව මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. ඉතින් ගිහි පැවිදි සියලු දෙනා විසින්ම මේ ධර්ම ග්‍රන්ථය ආදරයෙන් කියවලා නැවත නැවත පරිශීලනය කරලා ඒ පිළිබඳව දැනුම ඇති කරගත්තොත් ඒ පිළිබඳ ගැඹුරු චින්තනයකට සහ ගැඹුරු භාවනාවකට යොමු වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව සියලු දෙනාටම සිත් යොමු වේවා, ප්‍රඥාව අවදි වේවා කියලා අපි ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මාතර මැද්දවත්තේ පදිංචි විශ්‍රාමලත් ගණකාධිකාරී පී.කේ. රත්නායක පියාණන්ගේ 74 වන ජන්මදිනයේ නිමිති කොටගෙන බිරිඳවන ගීතා ජයසූරිය මහත්මිය සහ සමිත, නිලෝකා, දිල්ෂානි, ඉන්දික යන දූදරුවන් විසින් 44 ආකාර මහා විපස්සනා භාවනා පිළිබඳ බෞද්ධ ශ්‍රාවකයන් අතර මහත් උනන්දුවක් ඇති කළ අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේට මේ ධර්ම දේශනාව කෘතඥතාපූර්වක පූජාවක් වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දේශකයන්න් වහන්සේටත් නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් 2022 පෙබරවාරි මාස 7 වන දිනට ජන්මදිනයේ සමරන පී.කේ. රත්නායක පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් උතුම් ධර්ම මාර්ගයේ යන ගමනට අවශ්‍ය සිහිය නුවණ වීරිය තව තවත් දියුණු වේවා, ඉක්මන් භවයකදී සැපසහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්නට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ධර්ම දාණයෙන් සහ ධර්ම ශ්‍රවණයෙන් සම්පාදනය කරගත් සියලු කුසල් දෙව් බඹුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් අනුමෝදන් කරමින් ඒ හැම දෙනාටමත් 44 ආකාර මහා විපස්සනා වඩන්නට සිත් යොමු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව සියලු දෙනාගේම මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් සුජීවත්ව සිටන සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ යහපත් වූ ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝක සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පිංකමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කරෙත්වා. 74 වෙනි ජන්මදිනයේ සමරන පීකේ රත්නායක පියාණන් ඇතුළු සෑම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මව්පිය දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ජන්මදිනයේ සමරන පීකේ රත්නායක පියාණන්ටත්, ඒ වගේම ගීතා ජයසූරිය මෞතුමියටත්, ඒ වගේම දූදරු හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත්, මේ 44 ආකාර මහා විපස්සනාවට අවධානය යොමු කරමින්, මනවින් ප්‍රගුණ කරමින්, ප්‍රඥාව දියුණු කරගන්නටත්, සියලු දෙනාගේම සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගන්නටත්, මේ ලැබූ මනුෂ්‍ය ජීවිතය ගුණනුවණ වඩවාගෙන තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දෙනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරා. හැම දෙනාටම තෙරුවන් සරණයි.